प्रतीक जन्मभूमि अंकदीप विजयभूमि अपे उदार मातृभूमि मातृभूमि
आईबोवान सैम पदादा दिनकम रात्रि अटाई पहालवत प्लैनेट एफएम 104.6 तरंग मालाव उससे गुवनी उबात अपात हमुवन नवसिलांते ओकलन नुवर एकसात श्रीलंका संगम अनुग्रहय इदिरिपत करन जन्म भूमि गुवनविदुली वडसटहनट ओब सैमव सादरयेन पिलिगन्नवा पुरा होरावाक දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේසිංහ.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රියේ ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
ආයිබෝන් හැම කෙනෙක්ටම. ඉතින් අද දවසේදී ඔබේ නිවසට ගොඩ වදින්නේ මම විතරයි. ජීවිතය ගැන කතා කරන්න හිතුවා මම. එකම වචනයක් වුණත් මේ ජීවිතය කියලා කියන්නේ ඒ තුළ තියෙන්නේ අසීමිත හැඟීම්. කවදාවත් අමතක නොවන ජයග්‍රහණ. ඒ වගේම තමයි හදවත පිරෙන සතුටු මොහොතවල්. එහෙමත් නැත්නම් නිහඬව හඬන දුක්පර රැවල්. ඉතින් අපි හැමෝම මේ ගමන යන මගින් සමහර දවස්වල අපි ඉහළම තැනක ඉන්න පුළුවන්. ඒ කියන්නේ ජයග්‍රහණ සමරමින් සමහර දවස්වල හිනාවෙන් අපි ලෝකය දිනා ගන්න පුළුවන්. තවත් සමහර වෙලාවට අපිටම අපිව හොයා ගන්න බැරි තරම් අඳුරු මං තීරු අතර ගමන් කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒ හැම මොහොතක්ම අපේ කතාවේ කොටසක්. ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. අපේ ශක්තියේ සාක්ෂිය. අපිව අපි බවට පත් කරන ජීවිතේ පාඩම. ඒ නිසාම ජයග්‍රහණේ හඬ ඔබත් සමග බෙදා ගන්න, සතුටේ සිනා එකට සමරන්න, දුකේ බර හදවතින් නිදහස් කරගන්න අපි මේ අවකාශය ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරලා තියෙනවා. ඇත්තටම මේක සාමාන්‍ය රේඩියෝ චැනලයක් නෙවෙයි. මේක ඔබේ හිතට කතා කරන හඬක්. ඔබේ කතාව අහන්න සූදානම් හදවතක්. ඔබේ ජීවිතේ සංගීතයට රිද්මයක් දෙන වේදිකාවක්. ඉතින් සුපුරුදු විදිහට ජන්මභූමි ආරම්භ කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් හැම දවසකම වගේ ජන්මභූමි වැඩසටහන ශ්‍රවණය කරන ඔබ වෙනුවෙන් අපි සෞඛ්‍ය පිළිබඳව කතාබහ කරන්න අමතක කරන්නේ නැහැ. ඉතින් අද දවසේදීත් ඒ විදිහටම අපි සෞඛ්‍ය තොරතුරු රෝගවලින් ආරක්ෂා වීමේ ක්‍රම සහ විශේෂ වෛද්‍ය උපදෙස් අරගෙන ඇවිත් තිබෙනවා. අද දවසේදී අපිත් එක්ක වෛද්‍ය සාකච්ඡාවෙන් එකතු වෙන්නේ ජ්‍යෙෂ්ඨ මුතලිංගික ශල්‍ය වෛද්‍ය මහාචාර්ය නෙවිස් ඩී පෙරේරා වෛද්‍යතුමන්. ආයුබෝවන් වෛද්‍යතුමනි.
ආයුබෝවන් නිරෝෂි.
වෛද්‍යතුමනි, අද දවසේදී අපි විශේෂයෙන්ම අපේ වෛද්‍ය සාකච්ඡාවෙන් කතා කරන්න යන්නේ අපේ පිරිමි පාර්ශවයේ අය ගැන. ඉතින් අද දවසේදී මම හිතුවා මාතෘකාවක් හැටියට ප්‍රොස්ටේට් එක ගැන කතා බහ කරන්න ඕනේ කියන එක. ඉතින් වෛද්‍යතුමනි, මම කැමති දැනගන්න මොකක්ද මේ ප්‍රොස්ටේට් කියලා කියන්නේ? සරලව පැහැදිලිව කියලා දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රොස්ටේට් ග්‍රන්ථිය, එහෙම නැත්නම් අපි පුරස්ති ග්‍රන්ථිය කියලා හඳුන්වන්නේ පුරුෂයන්ගේ මුත්‍රාශයට පහළින් පිහිටා තිබෙන සාමාන්‍යයෙන් කුඩා දෙහි ගෙඩියක් හෝ දොඩම් ගෙඩියක් ප්‍රමාණයේ ග්‍රන්ථියකට. මේ ඇත්තටම උදව් වෙනවා තරුණ කාලයේදී පුරුෂ ධාතු වල පෝෂණය සහ පැවැත්ම සඳහා. මේ ග්‍රන්ථියේ වැදගත්කම තිබෙන්නේ මෙය පිහිටා තිබෙන්නේ මුත්‍රාශයේ පිටතට පැමිණෙන මුත්‍ර මාර්ගයේ මුල් කොටස වට කරගෙනයි. එතකොට මේ පිහිටීම නිසා මෙම ග්‍රන්ථිය පසු කාලයේදී පුරුෂයන්ට ප්‍රශ්න ඇති කරන්නට ඉඩ තියෙනවා.
ඒ වගේම තමයි ડોක්ටර්, මේ ප්‍රොස්ට්‍රේට් ගැටලු බොහෝ විට පිරිමි අයට මොන වගේ වයසේදීද ඇති වෙන්න පුළුවන් වෙන්නේ?
එතකොට මේ ප්‍රශ්න අතුරින් බොහොමයක් සිද්ධ වන්නේ වයසත් සමග මේ ග්‍රන්ථිය විශාල වීම හෝ ඒ ග්‍රන්ථියේ ඝන කොටස් මුත්‍රා මාර්ගය අවහිර කිරීම නිසා. මුත්‍රා මාර්ගයේ වටා පිහිටා තිබෙන මේ කුඩා දෙහි ගෙඩියක් වැනි ග්‍රන්ථිය බොහෝ විට ප්‍රශ්න ඇති කරන්නේ අවුරුදු 45න් පසුයි. නමුත් කලාතුරකින් මේ මීට කලින් පවා ඇතිවන්නට පුළුවන්. අපි පිරිමින් ගත්තොත් සාමාන්‍යයෙන් අවුරුදු 60 සහ 80 අතර කාලයේදී මේ ග්‍රන්ථීන් ඇතිවන ප්‍රශ්න ඉතා බහුලව දක්නට ලැබෙනවා.
වෛද්‍යතුමනි, එතකොට මේ ප්‍රොස්ට්‍රේට් ගැටලුවක් තියෙනවා කියලා පිරිමි කෙනෙකුට සැක කරන්න පුළුවන් වන මුල් ලක්ෂණ මොනවාද?
මේ ග්‍රන්ථිය මුත්‍රා මාර්ගය අවහිර කර විට පළමුවෙන්ම සිද්ධ වන්නේ මුත්‍රා පහ කිරීමේදී ඇතිවන රෝග ලක්ෂණ. එතකොට මේ රෝග ලක්ෂණ මොනවද කියලා බැලුවොත් පුරස්ත ග්‍රන්ථි ප්‍රශ්නයක් සැක කළ හැක්කේ මෙන්න මේ රෝග ලක්ෂණ මත. ප්‍රථමයෙන් මුත්‍රා මාර්ගයේ අවහිර වීම නිසා මුත්‍රා එළියට පිට කිරීමට ප්‍රමාදයක් ඇතිවෙනවා. අප දන්නවා තරුණ වයසේදී මුත්‍රා බරක් දැනුණු වහම අපට අවශ්‍ය වෙලාවට ඒ මුත්‍රා පහ කිරීම සිදු කරන්නට පුළුවන්. නමුත් මේ ග්‍රන්ථියෙන් මුත්‍රා මාර්ගය අවහිර වුණාම මුත්‍රා කිරීම ආරම්භ කිරීමට මද වේලාවක්, සමහර විට විනාඩියක් දෙකක් පමණ ඉන්න සිද්ධ වෙනවා. ඒ අතරම මුත්‍රා ප්‍රවාහය නැත්නම් මුත්‍රා පහර ඉදිරියට ගෙන යන්නට තටමන්නට සිද්ධ වෙන්න පුළුවන්. එසේම ඒ මුත්‍රා මාර්ගයේ අවහිර වීම නිසාම මුත්‍රා ප්‍රවාහය පුත්‍රා පහර කැඩි කැඩි ගමන් කරන්නට පුළුවන්. නැවති නැවතත් ආරම්භ වන්නට පුළුවන්. එසේම මුත්‍රා යෑමේ වේගය දුර්වල වෙන්නට පුළුවන්. සමහර අවස්ථාවලදී එය ඈතට විදීමට කිසිසේත්ම බැරි වෙන අවස්ථාවලු තිබෙන්නට පුළුවන්. මේට අමතරව මුත්‍රාශය හිරවීම නිසා මුත්‍රා හිස්වීම, මුත්‍රාශය හිස්වීම එකවරට සිදුවන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙක් පැය 4කට පමණ හෝ 5කට පමණ සැරයක් මුත්‍රා බර දෙනි, මුත්‍රා පහ කිරීම සිදු කළ යුතුයි. මේ මුත්‍රා පහ කිරීමේදී මුත්‍රා ප්‍රමාණය, මුත්‍රාශය ඇති මුත්‍රා ප්‍රමාණය සම්පූර්ණ හිස්වීම සිද්ධ වෙනවා. එවිට තවත් පැය 4ක් හෝ 5ක් මුත්‍රා දරාගෙන සිටීමේ හැකියාව ඇති වෙනවා. නමුත් මේ ප්‍රොස්ටේට් ග්‍රන්ථිය ප්‍රශ්න තිබෙන අය මුත්‍රා කිරීමේදී ඇතුළත මුත්‍රාශය ඉතිරි වෙන නිසා ඒ ඉතිරි වන මුත්‍රා ප්‍රමාණය විනාඩි ගණනක් ඇතුළත නැවතත් හිස් කරන්නට වෙනවා. එතකොට දිනකට මුත්‍රා පහවන වාර ගණන වැඩි වෙනවා. රාත්‍රී කාලයේදී සාමාන්‍ය පුද්ගලෙක් සුව නින්දකට යන නිසා මුත්‍රා කිරීමට අවදි වන්නේ නැහැ. නමුත් මේ ආකාරයට මුත්‍රාශය හිස් නොවන නිසා මේ ප්‍රශ්නේ තිබෙන පිරිමින්ට රාත්‍රී කාලයේදී බොහෝ වතාවක් විටින් විට නැගිට මුත්‍රා කිරීමට මුත්‍රාශයෙන් පණිවිඩයක් යනවා. ඒ එක්කම සමහර වෙලාවට මුත්‍රා ඇතුළේ ඉතුරු වීම නිසා සහ මේ ග්‍රන්ථයෙන් මුත්‍රාශයට ඇති කරන යම් හදිසි පණිවිඩ, ස්නායු පණිවිඩ තත්ත්වයක් නිසා මුත්‍රා බර ඇති වූ වහාම මුත්‍රා කිරීමට දිව යන්නට සිදු වෙනවා. ස්වභාවිකව නම් මුත්‍රා බර යන්තම් දැනෙන විට තවත් පැය භාගයක් පැයක් වුණත් ඒ රඳවාගෙන සුදුසු ස්ථානයක් ලැබෙනකන් ඉන්නට පුළුවන් විය යුතුයි. නමුත් මේ රෝගය තිබෙන අයට මේ ග්‍රන්ථියේ ඉදීම හෝ විශාල වීම තිබෙන අයට මුත්‍රා බර දැනුණු වහාම දිව යන්නට සිද්ධ වෙනවා. වැසිකිළියට එහෙම නැත්නම් සමහර අයට ඒ යන්නට කලින්ම මුත්‍රා සුළු ප්‍රමාණයක් පහවීමත් සිද්ධ වෙනවා. තමන්ගේ පාලනයකින් තොරව කලාතුරකින් මේ ග්‍රන්ථියේ තිබෙන රුධිර නාල පිපිරීම නිසා මුත්‍රා සමග ලේ යෑමක්ද සිදුවෙන්නට පුළුවන්. මේ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් අවුරුදු 45 80 අතර පුරුෂයෙකුට තිබෙනවා නම් පුරස්ත ග්‍රන්ථි ප්‍රශ්නයක් ඇති බව සැක කළ යුතුයි.
ඒ වගේම තමයි වෛද්‍යතුමනි, මුත්‍රා කිරීමේදී ඇතිවෙන යම් යම් වෙනස්කම් වලදී ප්‍රොස්ටේට් රෝගයක ලක්ෂණයක් කියලා අපිට හිතන්න පුළුවන්ද?
නමුත් කිව යුත්තේ නම් මේ රෝග ලක්ෂණ තිබෙන හැම කෙනාටම පුරස්ත ග්‍රන්ථියේ ප්‍රශ්නයක් විතරක් කියා සිතන්නටත් බැහැ. ඊට අමතරව උන්ට වෙනත් ප්‍රස්තග්‍රන්ථී හිරවීම නිසා ඇතිවන සංකීර්ණතා, ඒ කියන්නේ ගල් ඇතිවීම, විස බීජ යෑම නිසා මුත්‍රා පැසවීම, ඒ වගේ ප්‍රශ්නත් තිබෙන්නට පුළුවන්.
පිළිකාවක් කියලා කිව්වහම අපි කවුරුත් බය වෙනවා. මේ වචනෙටත් ඇත්තටම වෛද්‍යතුමනි අපි ගොඩක් වෙලාවට බය වෙනවා. ඉතින් මේ ප්‍රොස්ටේට් කැන්සර් කියලා කියන එක සමහර වෙලාවට දැන් බහුල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රොස්ටේට් කැන්සර් කියන එක කොච්චර බරපතල රෝගයක්ද?
ප්‍රොස්ටේට් කැන්සර් යනුවෙන් සඳහන් කරන එක, සඳහන් කරන තත්ත්වය බටහිර රටවල් වල ඉතා විශාල ප්‍රශ්නයක්. මොකද ජානමය හේතු නිසා බටහිර රටවල් වල, උතුරු යුරෝපයේත් ඇමරිකාව වැනි රටවල් වලත් හුඟක් අවස්ථාවලදී ඇමරිකාවේ වාසය කරන කළු පුද්ගලයින්ටත් ජානමය හේතු නිසා මේ පුරස්ත ග්‍රන්ථිය නැමැති අපිට කියන්නට පුළුවන් මේක ගෙඩියක් වගේ එකක් කියලා. මේ ගෙඩිය තුළ පිළිකාමයේ සෛල සහ පිළිකාමයේ වෙනස් වීම ඇතිවන්නට පුළුවන්. නමුත් වාසනාවකට ආසියාතිකයන්ට මේ පිළිකාමයේ තත්වයට මේ ග්‍රන්ථිය හැරීම බටහිර රටවල තරම් බහුලව සිද්ධ වෙන්නේ නැහැ. නමුත් එය ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල් වලත් දැන් වැඩි වැඩියෙන් දකින්නට ලැබෙනවා. මොකද හේතුවක් හැටියට අපිට හිතන්නට තියෙන්නේ අපේ ජීවත් වන කාල සීමාව වැඩිවන්නට වයසත් සමග මේ ග්‍රන්ථියේ පිළිකා තත්ත්ව මතුවීම වැඩි වෙන බව සොයාගෙන තිබෙනවා.
මම මුලින් කිව්වා වගේම වෛද්‍යතුමනි අපි කැන්සර් කියලා අහන්නත් බයයි. ඉතින් මුල් අවස්ථාවේදී මේ ප්‍රොස්ට්‍රේට් කැන්සර් හඳුනාගත්තොත් සුව වීමට හැකියාව කොච්චරක් තියෙනවද?
මේ පිළිකාවෙන් බටහිර රටවල් වල සහ යුරෝපීය රටවල් වල සැලකිය යුතු ප්‍රමාණයක් පුද්ගලයන් කරදරයට සහ මිය යාමට ලක් වෙනවා. මේකට හේතුව වන්නේ මෙම ග්‍රන්ථිය ඇති පිළිකාව ශරීරය පුරා උඩු දිව්වාට පසුව එය සුව කිරීමට තිබෙන අවස්ථාව නැතිවන නිසා. නමුත් ප්‍රොස්ටේට් කැන්සර් එහෙම නැත්නම් පුරස්ත ග්‍රන්ථි පිළිකා කියන දේ බයවීමට හේතුවක් නෙවෙයි. මායිසි කියන්නේ මේ කැන්සර් තත්වය ඉතාම මුල් අවස්ථාවේ අඳුනා ගන්නට අපට දැන් පහසුකමක් තිබෙනවා.
වෛද්‍යතුමනි, අපේ පිරිමි පාර්ශ්වව දැනුවත් කිරීම සඳහා අපි විශේෂයෙන්ම මේ පරීක්ෂණ පිළිබඳව කතා බහ කරන්නට අවශ්‍යයි. ඉතින් ප්‍රොස්ටේට් පරීක්ෂාව කරන්න ගොඩක් වෙලාවට පිරිමින් බය වෙනවා. ඉතින් ඒ පරීක්ෂාව ඇත්තටම කොච්චර සරලද, කොහොමද ඒක කරන්න ඕනේ කියන එක අපි කතා බහ කරමු.
දැනට දශක කීපයකට ප්‍රථම නම් මේ ග්‍රන්ථියෙන් සංකීර්ණතා නැත්තම් ප්‍රශ්න සහ පිළිකා තත්ත්ව ඇතිවි ඒවා උඩු දුවනකන් සොයා ගැනීමට පරීක්ෂණයක් තිබුණේ නැහැ. නමුත් දැන් මේ කාලයේදී රෝග ලක්ෂණ මතුවෙනවා සමගම සිදු කළ හැකි යම් යම් පරීක්ෂණ නිසා මේ රෝග තත්ත්වය පිළිකාමය තත්ත්වයක්ද කියන එක මුලින්ම දැනගන්නට පුළුවන්. පුරස්ත ග්‍රන්ථියේ පිළිකාවක් ගැන හෝ පුරස්ත ග්‍රන්ථියේ විශාල වීමක් හෝ එයින් අවහිර වීමක් ඇතිවෙනවා කියන සැකය ඇති වූ වහම විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ පරීක්ෂාවට භාජනය වීම ඉතාම වැදගත්. මේ පරීක්ෂණ සිදු කරන්නේ ජන්‍ය මෞත්‍ර ශල්‍ය විශේෂඥවරු, එහෙම නැත්නම් යූරොලොජිකල් සර්ජන්ස්ලා කියන විශේෂඥ අංශයයි. එතකොට මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර සහ තීරණ ගැනීම සිදු කළ යුත්තේ යූරොලොජිකල් සර්ජන්ස්ලා කියන ඒ විශේෂඥ අංශයේ විශේෂඥවරු තමයි. එම නිසා පවුලේ වෛද්‍යවරයෙකු වෙනත් අංශයක විශේෂඥ වෛද්‍යවරයෙක් මේ සම්බන්ධව දැනගත්වහම මෙය මේ සුදුසු විශේෂඥ අංශයට යොමු කිරීම ඉතාම වැදගත්. මේ අවස්ථාවේදී මේ ගැන බයවීම කිසිසේත්ම අවශ්‍ය නැහැ. මුලින්ම අපි සිදු කරන්නේ රෝග පරීක්ෂාවක් සිදු කර මේ ග්‍රන්ථියේ කොටසක් පමණක් බුද මාර්ගය හරහා පරීක්ෂා කිරීමෙන් එහි පිළිකා තත්ත්වයක් තිබෙනවාද කියලා සැක කරන්නට පුළුවන්. නමුත් මේ ප්‍රශ්නේ තිබෙන්නේ බුද මාර්ග හරහා කරන පරීක්ෂණයේදී මේ ග්‍රන්ථීන් ඉතා කුඩා කොටසක් පමණයි බුද මාර්ගයේ හරහා පරීක්ෂා කර හැක්කි. එයින් වැඩි කොටසක් පිටත රෝග පරීක්ෂාවකින් සොයා ගන්නට බැහැ. එනිසා මේ සඳහා අත්‍යවශ්‍ය වන පරීක්ෂණ කීපයක් තිබෙනවා. එයින් පළමෙනි පරීක්ෂණය තමයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය කියන එක. මේ ඉතා පළපුරුදු අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයේ නිතර සිදු කරන, ඒ ගැන අත්දැකීම් තිබෙන විශේෂඥ අල්ට්‍රාසවුන්ඩ් විශේෂඥයෙක් විසින් සිදු කළ යුතුයි. මෙහිදී මේ පරීක්ෂණය කිසිදු වේදනාවක් හෝ නැතුව ඔබ සෑම දන්න පරිදි උදරයේ මත පිටින් විශේෂ ශබ්ද තරංගය වා සිදු කරන පරීක්ෂණයක්. මෙයින් ග්‍රන්ථියේ දිග පළල කොයිතරම් විශාල වී තිබෙනවාද, එයින් මුත්‍රා බොක්ක කොච්චර හිර වෙලා තිබෙනවාද, ඒ වකුගඩුවලට බලපා තිබෙනවාද යන කරුණු රාශියක් හොයා ගන්නට පුළුවන්. එතකොට පළපුරුදු කෙනෙක්, පළපුරුදු ස්කෑන් විශේෂඥවරයෙක් කරේ නැත්නම් මේ පරීක්ෂණය මේ විස්තර සියල්ලම අපට දෙන්නට අපහසු වෙනවා. හැබැයි ස්කෑන් පරීක්ෂණයෙන් පිළිකාවක් තියනවාද කියලා සොයා ගන්නට බෑ.
ඒ වගේම වෛද්‍යතුමනි, අපි PSA රුධිර පරීක්ෂණය ගැන ටිකක් කතා බහ කරමු. මොකද ගොඩක් අය දන්නේ නැහැ මේ PSA පරීක්ෂණය රුධිර පරීක්ෂණය කියලා කියන්නේ මොකද්ද කියන එක.
පිළිකාවක් සොයා ගැනීම සඳහා විශේෂ රුධිර පරීක්ෂණයක් තිබෙනවා. PSA නමින් එය හඳුන්වනවා. ප්‍රොස්ටේට් ස්පෙસિෆික් ඇන්ටිජන් කියන පරීක්ෂණය. මෙහිදී පුරස්ත ග්‍රන්ථියට පමණක් ආවේනික වූ විශේෂ රසායනික ද්‍රව්‍යයක් රුධිරයේ හරහා පරීක්ෂා කිරීම තමයි සිදු කරන්නේ. මේ රුධිර පරීක්ෂණයේදී බොහෝ අවස්ථාවලදී අපට ලැබෙන්නේ ඉලක්කමක්. මේ ඉලක්කමේ අධ්‍යයනය කිරීමෙන් අපට පිළිකාවක් ඇති බව සැක කළ හැකි. හොඳින් මතක තබා ගත යුතු කාරණය තමයි මේ ඉලක්කම වැඩි වුණා කියලා ඒ වැඩි වෙන සෑමෝටම පිළිකා නැහැ. සාමාන්‍යයෙන් මේ ඉලක්කම වැඩි වූ විට අපිට සැකයක් ඇතිවීම තමයි සිදුවන්නේ. මේ ඉලක්කම වැඩි වෙන අයගෙන් හොඳට මතක තබා ගත යුතුයි, සාමාන්‍යයෙන් 30% හෝ 40% පමණයි පිළිකා තිබෙන්නේ. මොකද 70% විතර අයට සාමාන්‍යයෙන් පැරණි විසබීජයමක්, එසේත් නැත්නම් වෙනත් පිළිකා නොවන හේතුවක් නිසා මේ ඉලක්කම වැඩි වන්නට පුළුවන්. නමුත් සැකයක් තදබල විදියට ඇති විට මේ ඉලක්කමෙන් අප මින් එහාට පිළිකා ගැන සොයා බැලිය යුතුයි. මේ සැකය සාධාරණද යන්න තීරණය කිරීම විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදු කළ යුතු දෙයක්. එම නිසා මේ ඉලක්කම වැඩි වූ පමණින් රෝගියා අනවශ්‍ය ලෙස බය විය යුතු නැහැ. මෙසේ සාධාරණ සැකයක් විශේෂඥ වෛද්‍යවරයාට ඇති වූ විට ඔහු ඉන් පසුව අපි සිදු කරන්න යුත්තේ ඔහු යොමු කරනවා නැවතත් පළපුරුදු ස්කෑන් විශේෂඥවරයෙකුට මේ ග්‍රන්ථීන්, මේ අපිට කියන්න පුළුවන් ගෙඩියක් වගේ එකක් කියලා, මේ ග්‍රන්ථීන් බුද මාර්ගයේ හරහා ඇතුල් කරන ස්කෑන් උපකරණයේ විශේෂ කොටසකින්, ඇඟිල්ලක් වැනි කොටසක් හරහා ඒ ප්‍රදේශය හිරිවට්ටා කුඩා කැබලි කීපයක් මේ ග්‍රන්ථියෙන් අරන් ඉවත් කොට රෝග පරීක්ෂාවට යැවීමෙන් අපට මෙය පිළිකාවක්ද නැද්ද කියන එක සෑහෙන දුරට ස්ථිර කරගන්නට පුළුවන්. එතකොට මේ පරීක්ෂණය සිදු කරන්නේ පළපුරුදු ඒ බයොප්සි පරීක්ෂණය, අපි එකට කියනවා බයොප්සි කියලා. ඒ බයොප්සි පරීක්ෂණය නිතර සිදු කරන පළපුරුදු ස්කෑන් විශේෂඥවරේ තමයි මෙය සිදු කළ යුත්තේ. එතකොට මෙහිදී සමහර විට අපට සැකේ මතු වුණාට පසුව කොයි ප්‍රදේශවලින්ද මේ කොටස් ගන්න ඕනේ කියන එක බලන්නට සමහර වෙලාවට අපි බයොප්සි පරීක්ෂණයට කලින් පුරස්ත ග්‍රන්ථියේ MRI නැමැති පරීක්ෂණයක් සිදු කරන වෙලාවල් තිබෙනවා. එතකොට මේ MRI පරීක්ෂණයෙන් පසුව සිදු කරන බයොප්සි පරීක්ෂණයෙන් අපට පිළිකාවක් තියෙනවද කියන එක පැහැදිලිව සොයා ගන්නට පුළුවන්.
ඊළඟ ප්‍රශ්නය වන්නේ වෛද්‍යතුමනි, කොහොමත් අපි සාමාන්‍ය පුරවැසියන් හැටියට ශල්‍ය කර්මයක් කරනවා කිව්වහම ගොඩක් බය වෙනවා. ඉතින් මේ සියලුම ප්‍රොස්ට්‍රේට් රෝගවලට ශල්‍ය කර්මයක් අවශ්‍යද? අද කාලේ තියෙන මේ නවීන ප්‍රතිකාර ක්‍රම ගැන අපි සරලව පැහැදිලි කරලා දෙමු.
මේ පරීක්ෂණ වලින් පසුව අපට පිළිකාවක්ද කියන එක දැනගත්තට පස්සේ පිළිකා නොවන ඉදිමීමකට නැත්නම් විශාල වීමකට මේ ග්‍රන්ථියේ ප්‍රතිකාර වෙනස්, පිළිකාවකට ප්‍රතිකාර වෙනස්. එතකොට බොහෝ අවස්ථාවලදී දැන් දශක කීපයකට ඉස්සෙල්ල නම් පිළිකා නොවන ඉදිමීම හෝ විශාල වීම, මේ ගෙඩිය විශාල වීම නිසා ඇතිවන අවහිරතාවලට තිබුණේ ශල්‍ය කර්ම පමණයි. එයිනුත් අවුරුදු 50කට ඉතිරි ඉස්සල්ලා නම් මේ ගෙඩිය උදරයේ කැපුමක් ඇතිකොට ඉවත් කිරීම තමයි සිදු කළේ. නමුත් වාසනාවකට වගේ පහුගිය දශක කීපය දෙක තුන ඇතුළත මේ ගෙඩිය නැත්තම් මේ ග්‍රන්ථිය කුඩා කිරීමටත්, එසේම මේ ග්‍රන්ථියෙන් හිර වී තිබෙන මුත්‍රා මාර්ගය විශාල කිරීමටත් ඖෂධ වර්ග සොයාගන්න තිබෙනවා. එයින් පැහැදිලි වන්නේ ඖෂධ වර්ග දෙකක් තිබෙනවා, විවිධ නම් වලින් මෙන්න තිබෙනවා ඒවා. ඒ ඖෂධ වර්ග දෙකෙන් කරන්නේ එකකින් මුත්‍රා මාර්ගය විශාල කිරීම, අනිත් එකකින් අනිත් ඖෂධයෙන් ඒ ගෙඩිය ක්‍රමක්‍රමයෙන් කුඩා කිරීම. නමුත් දැනගත යුතු කාරණය නම් මේ ඖෂධ ක්‍රියා කිරීමට අවුරුදු 2-5 කාලයක් ගත වෙන්නට පුළුවන්. එම නිසා මේ ඖෂධ නියම කරාට පස්සේ ඒවා නොවරදවා ගැනීම සහ විටින් විට 6 වෙන්නට පුළුවන්, අවුරුද්දකින් පස්සේ වෙන්න පුළුවන් විටින් විට ස්කෑන් පරීක්ෂණ සහ අනිත් අවශ්‍ය පරීක්ෂණ වලින් මේ ඖෂධ ක්‍රියා කරනවාද කියන එක දැන ගැනීම ඉතාමත් අවශ්‍යයි. 100 අපි ඖෂධ දුන්නොත් 20-25 වගේ ප්‍රතිශතයකට මේ ඖෂධ වැඩ කරන්නේ නැතුව යන. එහෙම නැත්නම් සමහර අයට මේ ඖෂධ ගන්න අතරෙත් රෝග ලක්ෂණ උත්සන්න වෙලා අවසානයේදී මුත්‍රා අඩස්සිය වගේ නැත්නම් මුත්‍රා සිර වීමකට හෝ නිතර නිතර විස බීජ ඇතිවීම වගේ සංකීර්ණතාවලට භාජනය වෙනවා. මෙන්න මේ පුද්ගලයින්ට ඖෂධ වැඩ කරන්නේ නැත්නම් ඔවුනට තමයි දැන් ශල්‍ය කර්මයක් අවශ්‍ය වෙන්නේ. එතකොට මේ ශල්‍ය කර්මය කියලා අපි කියන්නේ පිටින් පෙනෙන දෙයක් නෙවෙයි, පුරස්ත ග්‍රන්ථියට කරන ශල්‍ය කර්ම. දැන් කාලේ බොහෝ අවස්ථාවලදී කොන්දට ඉන්ජෙක්ෂනයක් විදලා පහළ කොටස පණ නැති කරලා කරන ශල්‍ය කර්මයක් මේක. විශේෂ ටෙලස්කෝප් උපකරණ මුත්‍රා මාර්ගය හරහා ඇතුල් කරලා මේ ග්‍රන්ථියේ හිර වී තිබෙන කොටස් ඉවත් කිරීම තමයි ශල්‍ය කර්මය හැටියට අපි සඳහන් කරන්නේ. එතකොට පිටින් කිසිම කැපුමක් පේන්නේ නැහැ. එසේම පිළිකා තත්වයක් මතුවුණොත්, පිළිකාවක් කියලා හිතුණොත් මේ පිළිකාව උඩු දුව ඇද්දයි බලන්නට පරීක්ෂණ තිබෙනවා. බෝන් ස්කෑන්, පෙට් ස්කෑන් වැනි පරීක්ෂණ. මේන් කිව්වොත් මේ පිළිකාව උඩු දුව නැහැ කියලා මේ ග්‍රන්ථිය සම්පූර්ණයෙන්ම අර වගේ ටෙලස්කෝප් උපකරණ දාලා හිරවෙච්ච කොටස් පමණක් නෙවෙයි, මුළු ග්‍රන්ථියම පිළිකාව සමගම ඉවත් කරන ශල්‍යකර්ම දැන් ලංකාවෙත් තිබෙනවා. මේ ශල්‍යකර්ම වලින් මේ පිළිකා රෝගයත් සම්පූර්ණයෙන්ම සුව කරන්නටත් පුළුවන්. එම නිසා වඩා වැදගත් වන්නේ මේ හැම දෙයකම විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු වෙලා සුදුසු ප්‍රතිකාරය කරන එකයි.
වෛද්‍යතුමනි, ප්‍රොස්ට්‍රේට් සෞඛ්‍ය රැකගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එකත් අපේ මේ ශ්‍රාවකයන්ව දැනුවත් කරමු.
දිනපතා ජීවිතයේ වෙනස්කම් හැටියට අපි ගත්තොත් එහෙම පුරස්ථ ග්‍රන්ථියේ සෞඛ්‍ය කියන එක පුරස්ථ ග්‍රන්ථිය කියන එක ශරීරයේ කොටසක් නිසා විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයකින් එයින් ඇතිවන ප්‍රශ්න වළකා ගැනීම නම් අමාරුයි. නමුත් වැදගත් අවවාදය වන්නේ පුරස්ථ ග්‍රන්ථියේ රෝග ලක්ෂණ මතුවහම ජන්‍ය මෞත් ශල්‍ය විශේෂඥවරයෙක් හෝ තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හෝ වෙනත් සර්වාංග විශේෂඥ වෛද්‍යවරයෙක් හරහා විශේෂඥ මේ අංශය සිදු කරන විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත වහාම යොමු වීම.
ගොඩක් වෙලාවට වෛද්‍යතුමනි, අපේ ආහාර පුරුදු විවිධාකාරයි. ඒ වගේම සමහරවිට කිව්වොත් අපි ව්‍යායාම කරන්නේ නැහැ. ඉතින් මේ ආහාර පුරුදු සහ ව්‍යායාම පිළිබඳව කතා බහ කරද්දී ප්‍රොස්ට්‍රේට් වලට කොහොමද බලපාන්නේ කියන එකත් අපි අද දවසේදී අපේ ශ්‍රාවකයන්ව දැනුවත් කරමු.
ආහාර සහ එදිනදා පුරුදු සාමාන්‍යයෙන් මේ පුරස්ථ ග්‍රන්ථියට විශේෂ බලපෑමක් ඇති කරන්නේ නැහැ. නමුත් පුරස්ථ ග්‍රන්ථියෙන් මුත්‍රා බොක්ක සිරවීගෙන ඉන්න කෙනෙක්ට හදිසියේ විශාල ප්‍රමාණයක් වතුර හෝ සමහර විට බියර් වැනි ද්‍රව්‍යයක් බීම නිසා ඉතා විශාල වතුර ප්‍රමාණයක් ක්ෂණිකව ඇති වුණොත් මුත්‍රා අඩස්සියකට නැත්තම් සම්පූර්ණ මුත්‍රා සිරවීමකට යන්නට පුළුවන්. ඒ හැර ආහාර ද්‍රව්‍ය මේ ග්‍රන්ථියේ වැඩිවීමට හෝ ප්‍රශ්නවලට බලපාන්නේ නැහැ.
වෛද්‍යතුමනි, මම මේ ඊළඟට අහන්න යන ප්‍රශ්නේ ඉතා සරල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් මේ වගේ අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට වෛද්‍යවරයා හමු වෙන්න තියෙන ලැජ්ජාව එහෙම නැත්නම් බය නිසා ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පිරිමින්ට ඔබ දෙන පණිවිඩය මොකද්ද?
එසේම වෛද්‍යවරයා හමු වීමට නම් කිසිම කෙනෙක් කිසිම පිරිමි පුද්ගලෙක් පසුබට විය යුතු නැහැ. මොකද මෙය සමාජය කොන් කරන වැනි කොන් කරන ඒ වගේ රෝගයක් නෙවෙයි. මේක පිරිමියෙක් වෙලා ඉපදුනොත් හැදෙන්නට පුළුවන් රෝගයක්. විශේෂයෙන්ම පිරිමින්ට පමණක් වයසත් සමග හැදෙන්නට පුළුවන් රෝගයක් ග්‍රන්ථිය ලොකු වීම සහ පිළිකාවට හැරීම. ඒ නිසා මේවන් රෝග ලක්ෂණ මම මුලින් කියපු රෝග ලක්ෂණ මතු වුණොත් වහාම පවුලේ වෛද්‍යවරයෙක් හරහා හෝ කෙලින්ම ඒ සම්බන්ධව ප්‍රතිකාර කරන යුරොලොජිස්ට් එහෙම නැත්නම් ජන්‍ය මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු වන්නට පසුබට වෙන්න එපා. මාත් දිය හැකි වැදගත්ම පණිවිඩය එයයි. ඒ කියන්නේ රෝග ලක්ෂණ මගහැර සුසු නැති ඖෂධ වගේ දේවල් අරගෙන මේ රෝගේ රෝග ලක්ෂණ උත්සන්න වෙනකන් සමහර විට රෝග ලක්ෂණට විතරක් ප්‍රතිකාර අරගෙන හිඳීමෙන් වැළකිය යුතු කියලයි මගේ අදහස.
ස්තුති වෛද්‍යතුමනි, අද දවසේදී අපිත් එක්ක ජන්ම භූමි හරහා එකතු වුණාට. ඉතින් අද දවසේදී වෛද්‍යතුමන්ට වෛද්‍ය සාකච්ඡාවෙන් සමු දෙනවත් එක්කම ඉතාමත්ම විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි වෛද්‍යතුමන් කියලා කියන්නේ ඉතාමත්ම අති දක්ෂ වෛද්‍යවරයෙක් වගේම හොඳ ගායකයෙක්. ඉතින් වෛද්‍යතුමන්ගේ ගීතයකින්ම තමයි අද දවසේදී මේ වෛද්‍ය සාකච්ඡාව අවසන් කරන්නේ.
පෙන්විස නසනවාවාගේ වෛරයෙන් වෛරය කරනා සංසිඳුනිත ලෝකේ නිවාතුක සෝකේ විසින් විස නසනවාගේ වෛරයෙන් වෛරය කලනා සංසිඳුනිද ලෝකේ නිවාතුක සෝකේ
වැඩසටහන ආරම්භයත් එක්කම අපි කතා කරේ ජීවිතයේ සතුට, පරාජය, දුක, සතුට ගැන. ඉතින් මේ පිළිබඳව කතා බහ කරනකොට විශේෂයෙන්ම අපි කතා බහ කරන්න ඕන දෙයක් තමයි මේ පරාජය කියන එක. ගොඩක් වෙලාවට අපි අලුත් දෙයක් පටන් ගත්තා කියලා කියමුකෝ. සමහර වෙලාවට ඒක සාර්ථක නොවුනොත් එක පාරින්ම අපි සමහර වෙලාවට අපේ ජීවිතයේ අපේ හිතින් සහ මනසින් අපි කඩා වැටෙනවා. හැබැයි මේ දේවල් එහෙම නොවෙන්න නම් අපේ ජීවිතයට මොටිවේෂන් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ පිළිබඳව මොටිවේෂන් එකක් ඔබට ලබා දෙන්න ජන්මභූමි සූදානම්. ඉතින් ඒ පිළිබඳව අද දවසේදී ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම් වෙන්නේ අපිත් එක්ක ලංකා ප්‍රොෆෙෂනල් කෑගිවිං ඇසෝසිේෂන් හි ලංකා ඩිමෙන්ෂයා සහ ඇල්සයිම ඇසෝසිේෂන් හි ලංකා ඖෂධ වෘත්තික ඇසෝසිේෂන් හි සභාපති PSR බුද්ධික.
හලෝ නිරෝෂි, අපි අදත් මොටිවේෂන්ස් ටිකක් මං අරගෙන ආවා. මම නැවතත් කියන්නේ මේ වගේ කාලෙක අපිට අනිවාර්යයෙන්ම මොටිවේෂන් කියන එක අවශ්‍යයි. නමුත් කාලෙට මොටිවේෂන් එකක් වෙන්න ඕනේ. ඉතින් මේ වෙනකොට අපේ ජීවිතවලට අපි මේ ගමනේදී අපිට විශාල කඩාබිද වැදීම් වෙනවා, ප්‍රශ්න එනවා. ඉතින් අපේ හමුවේ කොහොමද ඉදිරියට යන්න කියන එක තමයි අපි දැනගන්න ඕනේ. දීදිරිට යෑමේදී අපිට විශාල ගැටලු සාගත ප්‍රමාණයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ලෝකේ ගත්තොත් මේ වෙනකොට විශාල වශයෙන් විශේෂයෙන් ශ්‍රී ලංකාව ගත්තත් පෞගේ ටිකේ විශාල කරදරවලට මුහුණ පාන්න සිද්ධ වුණා. මේ ඔත්කේක් ඒ වගේම ගම් වතුර තත්ත්වෙන් ඉතින් හිතුවේ නැති විදිහට. ඉතින් මම කියන්නේ සුනාමියකට වැඩිය, කොරෝනාවකට වැඩිය ඩැමේජ් එකක් මේ රටට කරා මේ ගම් වතුර තත්ත්වය සහ නායෑම් වලින්. ඉතින් මේවත් එක්ක මේ මිනිසුන්ගේ ජීවිත ඉදිරියේදී කොයි තත්ත්වයට පත් වෙයිද මෙතනින් එහාට? මොකද මිනිස්සු විශාල වශයෙන් තමන්ගේ ධනය කැප කරලා, ශ්‍රමය කැප කරලා, තමාගේ ජීවිතේ තමන් සමහර වෙලාවට අවුරුදු 10ක් 15ක් යන්නේ තමාගේ ගේ හදාගන්න. ඒ ගේ හදාගන්න අප්‍රමාණ දුක් විඳින්න ඇති. අප්‍රමාණ විදියට තමන්ගේ රැකියාව, ඕවර්ටයිම්, ඒ වගේම තමන් එක්ස්ට්‍රා ඉන්කම් අරගෙන තමයි මේ ගෙවල් හදන්න ඇත්තේ. කඩ, ෂාප්පු, ඉතින් ඒවා ශනේකියෙන් ඒවා නැති වෙලා ගියා. ඉතින් ඒ දේ හදාගන්න මම හැවෙලෙම කියන දෙයක් තමයි, දෙයක් හදාගන්න විශාල කාලයක් යනවා. හැබැයි ඒක නැති වෙන්න අපිට තප්පරයක වගේ කාලයක් ඇති. ඉතින් මේ සිදුවීම් ක්‍රියාදාමයේ අනුව විශාල වශයෙන් මිනිසුන්ගේ තියෙන මොටිවේෂන් එක අඩු වෙලා තියෙනවා. මිනිස්සු විශාල වශයෙන් මේ වෙනකොට ඒගොල්ලන්ගේ කනස්සල්ල, ඒ වගේ මේගොල්ලන්ගේ දුක ප්‍රකාශ කරනවා. මොකද මම නැවතත් කියනවා, මේ තත්ත්වයට ඒගොල්ලෝ එන්න අවුරුදු ගණන් දුක් විඳින්න ඇති. ඉතින් ඒ දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා හැම දෙම එක තප්පරයක් ඇතුළත විනාශ වෙනවා දකින්නවා කියන්නේ, එතනින් එහාට ඒගොල්ලන්ගේ ජීවිතේ අසුන්දරම දර්ශනය ඒගොල්ලෝ දකින්නවා. ඉතින් මේ වගේ අයට අනිවාර්යයෙන්ම මොටිවේෂන් එක අවශ්‍යයි. ආයේ කොහොමද ජීවිතේ නගා සිටවන්නේ? අපිට අපේ දෙවියන්ට අවශ්‍ය නම් අපේ ජීවිතේ දියුණු කරන්න. කවදාවත් දෙවියෝ අපිට අපිව එකපාරට දියුණු කරන්නේ නැහැ. දෙවිය මුලින්ම කරන්නේ අපිව නැති කළ දාන එක. දෙවිය කරන්නේ මුලින්ම අපේ අපිව නැති කළ දාන එක, අපිව ලොස් කරන එක. ඊට පස්සේ එතනින් යාට අපිට සියලුම අවනම්බු විඳින්න සිද්ධ කරන එක. එතනින් යාට අපේ ජීවිතේ කඳුළු එළියට දාන එක. එතනින් යාට අපේ ජීවිතේ මොනතරම් sleepless night, නිදිය ගන්න නැතුව ස්ට්‍රෙස් එකේ අපිව අමාරුවේ දානවා. ඒ විතරක් නෙමෙයි, අපිට දෙන්න තියෙන සියලුම දඩුවන් ටික අපිට දෙනවා, ඩිෆිකල්ටිස් ටික දෙනවා. මේක තමයි දෙවියන්ගේ ක්‍රියාව. මගේ වචනයෙන් කිව්වොත් ගොඩ දාන්න ඕන නම් යා මුලින්ම කරන්නේ ඔයා ගොඩ දාන එක නෙමෙයි. යා මුලින්ම කරන්නේ ඔයා විනාශ කරන එක. දැන් මේම දෙයක් වුණාම ඔයා හිතන්නේ මොකද්ද? මටමනේ හැමදේ වෙන්නේ, මගේ ජීවිතේ විනාශයි කියන එක. මෙන්න මේ සිතුවිල්ලත් එක්ක ඔයා මොකද්ද කරන්නේ? එතනින් එහාට ඔයාගේ ජීවිතේ ඔයා අතහැරලා දානවා. දෙවියන්ට අන්න එක තමයි බලන්න ඕන, ඔයා අතහරිනවද නැද්ද කියන එක. මෙතනදී එයා තවත් දොරක් ඔයාට ඕපන් කරලා පෙන්නනවා. හැබැයි ඔයා ඒ දොර කිසිම වෙලාවක ඕපන් වෙච්ච දොර ගැන ඔයා හිතන්නේ නැහැ. ඔයා හැම වෙලේම අර වැහිච්ච දොර ගැන හිත 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 ඔයාගේ ජීවිතේ ඔයා අපි සාමාන්‍යයෙන් ගත්තොත් වාගේ ජීවිතේ වා විනාශ කර ගන්නවා. ඉතින් මේක තමයි යථාර්ථයේ මේක වාට තේරුම් ගන්න පුළුවන් නම් මේ විශ්වය ගැන තේරුම් ගන්න පුළුවන් නම් මේ මොනවද වෙන්නේ ගැන තේරුම් ගන්න පුළුවන් නම් මේ හැම දෙයක්ම උපේක්ෂාවෙන් බලලා මේක වෙන්න පුළුවන් ඕන කෙනෙකුට කියලා මේ දෙන්නෙමට නිවුස් එකක් කියලා තමාට පුළුවන් නම් A to Z මේ ගැන හිතලා තමන්ට ඊළඟට මොකද්ද කරන්න පුළුවන් එක ගැන හිතන්න පුළුවන් එක ශ්‍රේෂ්ඨ සහ ඔබ ඇවිල්ලා අනිත් මිනිසුන් අතර විශේෂිත පුද්ගලෙක්. මෙන්න මේ විශේෂිත පුද්ගලයෝ තමයි මේ විශ්වයට අවශ්‍ය වෙන්නේ. ඒකින්ද මට කියන්න ඕනේ මේ වෙලාවේ ජීවිතයේ මොන තරම් කරදර බාධක නැතිවීම ආවත් අට පුළුවන් නම් ඒක දරාගෙන අමාරුයි තමයි නමුත් ඒක පුළුවන් නම් දරාගෙන ඔබ මොන තරම් නිදිය ගන්න නැතුව රාත්‍රි ගත කරන්නේ නැද්ද මොන තරම් ඔබට වේදනාවක් එන්නේ නැද්ද හැබැයි මේ වේදනාව එන්නේ වා විනාශ කරන්න නෙමෙයි කියලා හිතා ගන්න හැම වෙලේම හැමදේම වෙන්නේ මනුස්සයට කියලා අපි අහලා තියෙනවා ඒ වගේම හැමදේම වෙන්නේ මනුස්සයට සත්තුන්ටත් වෙනවා වාට පුළුවන් නම් මේ හැම දෙම වෙන්නේ හොඳට කියලා හිතලා මේකෙන් මට මොනවද කියලා දෙන පාඩම් ගැන හිතලා සමාඩ තමන්ගේ ජීවිතයේ අවුරුදු ගණනාවක් තිස්සේ දුක් විඳලා හදාගත්තු දේ එක ක්ෂණයකින් නැති වෙනවා කියන්නේ ඒක දරාගන්න අමාරුයි තමයි නමුත් නැවතත් මම මේක නැගී සිටිනවා කියලා ඔයාට හිතන්න පුළුවන් නම් ඒ මොහොතේ සිට ඔබ අනිවාර්යෙන් නැගී සිටිනවා මොකද ජීවිතේ කන පිට පෙරළපු මිනිස්සු ජීවිත ආරම් බැලුවොත් ඒ මිනිස්සු අප්‍රමාණ දුක් කරදර වේදනා අවමාන වලට ලක් වෙලා තියෙනවා අවමාන වලට පවා ලක් වෙලා තියෙනවා රයිට් එහෙම චරිත ඔගොල්ලෝ ඕන තරම් සමාජයේ අහලා ඇති ප්‍රතික්ෂේප වීම ඉතින් මම ඔගොල්ලන්ට කියන තියෙන්නේ ජීවිතේ හැම වෙලේම අපිට පුළුවන් නම් හිතන්න අපේ මේ හැම දෙයක් වෙන්නේ හොඳ දෙයක් වෙන්න කියලා අපේ ජීවිතේ අපේ ලිව්වනම් අපි වැරදීම් කරේ මොනවද අපිට වැරදුනේ කොහෙද අපි කරේ නැත්තේ මොනවද හැම වෙලේම කියන්නේ දෙයක් තියෙනවා තමාට කවුරුරි ඇහුවොත් අද දවසේ රතුපාට කාර් රතුපාට වාහන කීයක් දැක්කද කියලා වගේ කවුරුරි ඇහුවොත් ඔයා කියයි මට මතක නැහැ කියලා නමුත් ඔයාට කිව්වොත් මම ඔයා දකින හැම රතුපාට වාහනයකටම යම් කිසි මුදලක් දෙනවා කිව්වොත් වා අනිවාර්යෙන් ඕන කමින් ඒ රතුපාට වාහන බලලා ඔයා ඒ දේවල් ලකුණු කරගනි. අන්න ඒ වගේ ජීවිතේ අපිට ඕන තරම් ඔපචුනිටිස් එනවා. ඕන තරම් අපිට ඔපචුනිටිස් ජීවිතේ එනවා. හැබැයි ඒ එන ඔපචුනිටිස් අපි ගොඩාක් ඒවා මිස් කරගන්නවා. අපි ගොඩාක් ඒවා මිස් කරගන්නවා. ඉතින් අපිට පුළුවන් නම් මේ මිස් වුණ දේවල් ආයෙ ලියලා මේ වගේ ඔබ ඩිසාස්ටර් ඉන්න අවස්ථාවක ආයේ ඒ ආපු දේවල් ලියලා මතක් කරලා එන් එකක් කරිවා පටන් ගත්තොත් කැප කරලා සමහරවිට වාට මොනතරම් කෝල්ස් ඇවිල්ලා ඇද්ද මේක කරමු මෙන්න මේ වගේ ඔපෂන්ටි එකක් තියෙනවා කියලා මොනතරම් අවස්ථා වාට හිතිලා ඇද්ද නමුත් වාගේ එදිනදා ජීවිතේ ඔබ යන පැෂන් එකත් එක්ක වාට ඒ දේවල් ගැන වැඩිය හිතන්න නැතුව ඇති ඒ ගැන හිතලා ආයේ ලියලා කොලේක හරි මම මේක මෙතනින් පටන් ගන්නවා කියලා ඔයාලගේ ජීවිතේ පටන් ගන්න පුළුවන්. මොකද ජීවිත කියන්නේ වයස මොන වයස වුණත් ඔයාලට පටන් ගන්න පුළුවන්. කවදාවත් හිතන්න එපා වයස නම්බරයක් විතරයි. Right? ඉතින් මම ඔයාලට කියන්නේ ඒකයි. ජීවිතේ අතරින් එපා. ඔයගොල්ලෝ දන්නවා ඇමරිකන් ටැලන්ට් ෂෝ එක. එතකොට ඒ ෂෝ එකට එනවා යම් කිසි කාන්තාවක්. මේ කාන්තාව කැන්සර් ස්ටේජ් 3 එකේ ඉන්න කාන්තාවක්. ඇයගේ පර්ෆෝමන්ස් එක තමයි එයා කරන්න යන්නේ යගේම ගීතයක් ගායනා කරන්න. ඉතින් මේ ජජ් බෝඩ් එක වැඩිය රෙකමන්ඩ් කරන්නේ නැහැ, වැඩිය එයාගෙන හිතන්නේ නැහැ. ඉතින් එයාගේම ගීතයක් තමයි ගායනා කරන්න හදන්නේ. ඉතින් මේ කාන්තාව ස්ටේජ් 3 කියන කැන්සර් රෝගියෙක්. ඒක පස්සේ තමයි දැනගන්නේ. හරිද? ඉතින් මේ ස්ටේජ් 3 කියන කැන්සර් රෝගියා යාගේ ගීතය යා ගායනා කරනවා. බ්ලැක් අවුට්. යාගේ ගීතය යා ගායනා කළා. යා මුළු ඔඩියන්ස් එකම ආචාර කරන තත්ත්වයට ඒ ගීතයෙන් පස්සේ යාට පුදුම විදියට ජජ් බෝඩ් එක වගේම සීලුම ඔඩියන්ස්ලා යාට නැගිටලා ආචාර කරා. එයාගේ ජීවත් වීමේ ප්‍රොබබිලිටි එක තියෙන්නේ 2%. يعني තව හරියට මාස 8කින් යා නැති වෙනවා. يعني 100%ක සම්භාවිතාවක් ආයේ ජීවත් වීමේ සම්භාවිතාව තියාගෙන තමයි යා ගීතේ ගයලා තින්නේ. එයා කියන ලස්සන කතාවක්. 100% කියන්නේ බිඳුව නෙමෙයි. 100% කියන්නේ බිඳුව නෙමෙයි. මම මට තවත් 100%ක් තියෙනවා ජීවත් වීමේ. මම මේ 102 ಉಪಯೋಗ කරගෙන අද මේ ගීතය ගැව්වා. ඉතින් බලන්න තමන්ට 102ක් ජීවත් වීමේ සම්භාවිතාව තියෙද්දි ජීවිතයත් එක්ක සටන් කරනවා. අපිට එතකොට මොනවද තියෙන්නේ? අපිට මොනවද නැති වෙලා නැත්තේ? අපිට සමානට 100ට 100ම තියෙන අපිට ජීවත් වීම. අර 102ක් තියෙන ඇය මුළු ඔඩියන්ස් එකම පුදුමයට පත් කරනවා. සහ යාගේ මොටිවේෂන් එක යා ඒ කම්පිටිෂන් එකට සහභාගී වීමම මොටිවේෂන් එක. ඉතින් අපි කොච්චර දේවල් අපි අතාරිනවද? ඉතින් ඒ වගේ තමයි ජීවිතය කියන්නේ අපි අනිවාර්යයෙන්ම අපි අත අරිනවා කියන්නේ අපිට ලේසි නමුත් ආපහු දිගටම මේ ජීවිතය අරගෙන යනවා කියන්නේ තාමත් හොඳ දක්ෂතාවයක් වගේම තමන්ගේ ගට්ස් තමන්ගේ මොටිවේෂන් එක පෙන්වන්න තියෙන අවස්ථාවක්. අපි ජීවත් වෙලා ඉන්නේ ටික කාලයයි මේ ටික කාලෙදී අපිට පුළුවන් තරම් උපරිම දේ අපි කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒක පුළුවන් තරම් උපරිම දේ කියන්නේ අපි මෙටීරියල් පස්සේ ඕනාට වැඩිය දුවනවා එක නෙමෙයි. අපෙන් මිනිසුන්ට ගොඩාක් අපිට උදව් කරන්න පුළුවන් වෙයි. අපි අපේ ජීවිතේ අපි කාගේවත් ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි උදාරතම ශක්තිය වාට තියෙන. අපේ ජීවිතවල අපිට ගොඩාක් දකින්නේ මොටිවේෂන් වෙන ඒවා නෙමෙයි. ඩිමොටිවේෂන් වෙන ඒවා තමයි. මිනිස්සුන්ට ප්‍රශ්න එනවා. ඒ මිනිස්සු සමහරවිට ඒ ප්‍රශ්න හිර කරගෙන ඉන්නවා. ඒ මිනිස්සු කවදාවත් ඒ ප්‍රශ්න එයාට ඇවිල්ලා කියලා පෙන්වන්න කැමති නැහැ. රයිට්. හැබැයි එයා අනිවාර්යයෙන්ම ඒ ප්‍රශ්නවල පිළිතුරු සපයනවා ඇතුළෙන්. එයා කවදාවත් අනිත් අයට කිසිම වෙලාවක තමන් ප්‍රශ්නක ඉන්නවා කියලා පෙන්වන්න කැමති නැති අය ඉන්න ඕන තරම්. ඔවුන් ඇත්තටම උදාර දක්ෂ තමන්ගේ ජීවිතේ මොන ප්‍රශ්න ආවත් තමන් එකට තමන්ගේ ගෙදර අයට තමන්ගේ අපේ හිතමු කම්පැනියක් කරගෙන යන පුද්ගලෙක් කියලා ඔහු කැමති නෑ පෙන්නන්න අනිත් අයට. එහෙම අය ඉන්න ඕන තරම්. හැබැයි තමන්ගේ තියෙන වේදනාව තමන්ගේ තියෙන තුවාලේ වේදනාව යටපත් කරගෙන තමන් තමන්ගේ ගමන යන. මේක තමයි දක්ෂතාවය වගේම මොටිවේෂන් එක වගේම තමන් ඒ වගේ අය තමයි හැම වෙලෙම හිතන්නේ මට මේ හැම දෙයක්ම වෙන්නේ මාව විනාශ කරන්න නෙමෙයි මේ හැම පේන් එකම එන්නේ මාව විනාශ කරන්න නෙමෙයි මට අලුත් දෙයක් කියලා දෙන්න එන්නේ මට අවමන් විඳින සිද්ධ වෙයි ඒ හැම අවමන්ම වෙන්නේ අනිවාර්යයෙන්ම මගේ ජීවිතේ විනාශ කරන්න නෙමෙයි උදාහරණ ලෙස ගත්තොත් මම ගැන කතා කරත් මගේ ජීවිතේ මේ වගේම ප්‍රශ්න වලට මම මුණ දීලා තියෙනවා තවමත් මුණ දෙනවා මම කිසිම විටකවත් මම පෙන්නන්නේ නැහැ සෝෂල් මීඩියා වලවත් කිසිම දෙයකවත් මම ප්‍රශ්නවල ඉන්නේ කියලා. මොකද එහෙම පෙන්නුවොත් අපිට කවදාවත් මේ ගමන යන්න බෑ. අනුන්ගේ අනුකම්පාව වැඩිපුර ලබා ගන්න පුද්ගලයා අනුකම්පාව ලබන පුද්ගලයා කවදාවත් ජීවිතේ ඉදිරියට යන්නේ නැහැ. අනුකම්පාව කියන එක නොලබන තරමටම නොගන්නා තරමට වා ඉදිරියට යනවා. අද කාලේ කිසිම මිනිසියෙකුට ඔයාගේ ඉමෝෂනල් පිළිබඳව බලන් ඉන්න වෙලාවක් නැහැ. මිනිස්සු දුවනවා. ඔයාගේ ජීවිතේ මොන පේන් එක ආවත් ඒ පේන් එක අපි සාමාන්‍යයෙන් කියනවා එම්පැතටික් කියලා. ඔයාගේ තියෙන වේදනාව අනිත් අයට දැනීම. අද ලෝකේ ඇත්තටම අඩුයි. මොකද ඒ අඩු වෙන්න හේතුවක් කියනනම් අසාධාරණ ලෝකයක් කියලා කියන්නෙම නෙමෙයි. මිනිස්සු විශාල වශයෙන් කාර්යබහුල තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ කාර්යබහුල තත්ත්වයේදී මිනිසුන්ට කුඩාක් දුරට තමන්ගේ ජීවිතයවත් තාම හදාගන්න බැරුව අනුන්ගේ ජීවිත හදන්න වෙලා නැති තත්යකට පත් වෙලා තියෙනවා. මම ඒක 100%ක් හරි කියලා කියන්නේ නැහැ. නමුත් අපි හැම වෙලේම අපිට පුරුදු වෙන්න පුළුවන් නම් අනුකම්පාව ලබා ගන්න නැතුව අපේ ජීවිතයට එන මොන ප්‍රශ්න ආවත් ඒවා අපිම විසඳගෙන අපිට ඉදිරියට යන්න පුළුවන් නම් ඒක තමයි වෙන්න ඕනේ. තමන්ට තියෙන හැකියාව පිළිබඳව තමන් විශ්වාස කරන්න. තමන් අනිත් අයත් එක්ක කවදාවත් කම්පෙයා කරන්න යන්න එපා. තමන් අනිත් අයත් එක්ක කම්පෙයා කරලා බලලා තමන් ජීවිතේ කවදාවත් කනසල්ලට ලක් වෙන්න එපා. මොකද ඔයාට යාට වැඩි ටැලන්ට් එකක් තියෙනවා. ඔයා ඒ ටැලන්ට් එක අඳුරගෙන නැහැ. ඒක අඳුරගන්නේ නැති ප්‍රශ්නයක් එතන තියෙන්නේ. දැන් ජීවිතේ අපි උදාහරණයක් ගත්තොත් එහෙම වාට හොඳට කෑම හදන්න පුළුවන්. වාට හොඳට කෑම හදන්න පුළුවන්. ඔයා ඒ දේවල් ගැන වැඩි දැනගන්න නැතුව ඒ ගැන වැඩි තකන්න නැතුව අනිත් අයගේ තියෙන සක්සස් එක අනිත් අයගේ තියෙන දේවල් ගැන ගැන හිතේ තවා ඉන්නවා. ඇයි වාට බැරි වාට හොඳට කෑම හදන්න පුළුවන් නම්? වාට යම් කිසි තැනකින් වාට වාගේ ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. යම් කිසි තැනකින් වාට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. මම දකිනවා සමහර අය මම දැකලා තියෙනවා පාරේ බත් පැකට් විකුණපු සමහර අය අද විශාල හෝටල් දාලා තියෙනවා. විශාල හෝටල් දාලා තියෙනවා. රයිට්. විශේෂ විශාල ලොකු ව්‍යාපාර ආරම්භ කළ තියෙනවා. රයිට්. තමන් දන්න දේ පොඩියට පටන් අරගෙන අද මේ වෙනකොට විශාල ව්‍යාපාර ආරම්භ කරපුවා ඉන්නවා. ඒ මොකද ඒ තමන් දන්න දේ පොඩියට හරි පටන් ගත්ත අය. තමන් දන්න දේ පොඩියට හරි පටන් ගත්ත අය. වා තමන් දන්න දේ පොඩියට හරි පටන් ගන්න. වා කවදාවත් ජීවිතේ කිසිම වෙලාවක එක පාටම මට මේ தත්තට එන්න ඕනේ කියලා හිතන්න එපා. අනිවාර්යෙන් හිතන්න මම මේ தත්තට එනවා කියලා ටිකෙන් ටික ඒකට යන්න. ඒ ගැන වයස ගැන කරදර වෙන්න එපා. ජීවිතේ ඕවරතරම් මිනිස්සු ඉන්නවා. තමන් හාන්සි වෙන්න ඕන කාලේ මාන්සි වෙන මිනිස්සු. මං හැම වෙලේම කියන්නේ හාන්සි වෙන්න ඕන කාලේ මාන්සි වෙන්න එපා. මාන්සි වෙන්න ඕන කාලේ හාන්සි වෙන්න එපා. තමන්ට ජවය තියෙන කාලේ පුළුවන් තරම් වැඩ කරන්න. තමන්ට ජවය තියෙන කාලේ පුළුවන් තරම් වැඩ කරන්න. තමන්ට වැඩ කරන්න බැරි කාලයකදී තමන් තරුණායට ජවයක් වෙන්න, ශක්තියක් වෙන්න. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි ජීවිතේ සැලසුම් කරන්න ඕන. මොකද අපි දකිනවා විශාල වශයෙන් අපේ අම්මලා තාත්තලා දැන් තමයි ඒගොල්ලෝ මාන්සි වෙන්නේ. ඒගොල්ලන්ට මාන්සි වෙන සමහරට අමාරුයි. ඒ හේතුව මොකද්ද? එයාට පුළුවන් කාලේ මාන්සි වෙන්න පුළුවන් කාලේ ඒගොල්ලෝ මාන්සි වෙලා නැහැ. මාන්සි වුණත් ප්ලෑන් එකකට වැඩ කළ නැහැ. අපි කොච්චර මාන්සි වුණත් වැඩන්නේ නැහැ. මම උදාහරණයක් ලෙස ගත්තොත් එහෙම අපි හිතුවු මේසන් බාස් කෙනෙක්ගේ ගෝලයා බලමුකො. ඒ ගෝලයා මේසන් බාස්ට උදව් කරනවා හැම වෙලේම. ඉතින් මේ ඒ ගෝලයා සමහර වෙලාවට මේසන් බාස් වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි සමහර වෙලාවකදී මේසන් බාස් තමයි තව අවුරුදු 20ක් ගියත්. මම කියන්නේ මේසන් බාස් කන්ට්‍රැක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් එයාට. රයිට්. එයාට පුළුවන් එයාගේ ව්‍යාපාරයක් විශාල වශයෙන් ආරම්භ කරන්න. මම දකිනා ඉන්න අවුරුදු 20 30 තාම මේසන් බාස්. තාම හැන්දත් අරගෙන යනවා. නමුත් ඔහුට පුළුවන්කම තිබුණා. ඔහුට දවසේ වැඩක් හම්බුන් නැත්තම් ඔහු තාමත් සැහැණ අර්බුදයක පත් වෙනවා. හැබැයි ඔහු ඒ මාංශ වෙන්න තමාරලාට ඔහුට දැන් මාංශය නමාරුයි. රයිට්. ගෝලයටත් එහෙම තමයි. ගෝලයට සමහර ගෝලියෝ ඉන්නවා තාමත් ගෝලියෝ තමයි අවුරුදු ගණනාවක්. ඔහුට අවශ්‍ය නැහැ හොඳ දක්ෂ මේසන් බාස් කෙනෙක් වෙන්න. මම දකින්න දේවල් මම මේගොල්ලන්ට කියන්නේ. අර දක්ෂ මේසන් බාස්ට පුළුවන්කම තියෙනවනේ අවුරුදු 15ක් 20ක් ගිහිලා තමාගේ ව්‍යාපාරයක් කන්ට්‍රැක්ෂන් ව්‍යාපාරයක් හරි ආරම්භ කරන්න. මොකද ඌ දන්නවා ඕනම ගේකට කන්ට්‍රැක්ෂන් බිල්ඩින් එකකට යන ප්‍රමාණය මෙච්චරයි. ඌට ඒ ගැන සැලසුම් කරන්න පුළුවන්. නමුත් ඔහු තාමත් ඔහු දැන් වයසට පත් වෙලා තියෙනවා. ඌට හරි අමාරුයි වැඩ කරන්න. එතකොට ඔහු විවේක ගන්න ඕන කාලේ ඔහු තවත් ඊටත් වැඩිය මාංශ වෙනවා. ඉතින් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මෙතන අනුකම්පාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ඇත්තටම ජීවිතේ හරියට සැලසුම් කළා නැහැ. අපේ ජීවිතවල අපිට පුළුවන් ජවය තියෙන කල අපි හැමදේම කරන්න ඕනේ. මාංශ වෙන්න ඕනේ. උදේ නැගිටින්න ඕනේ. අපේ කාලය අපි කල්පනාකරණය කරන්න ඕනේ. ඉතින් මම මේ ටික තමයි නිරෝෂි අද දවසේ මම අරන් එන්නේ. ජීවිතේ අපි හරියට සැලසුම් වගේම අපි මොටිවේෂන් තියෙන්න ඕනේ. අපේ ජීවිතේ අපි කවදාත් අතාරින්න නරකයි. අමාර ඉස්සල්ල කිව්වාගේ ස්ටේජ් 3 කැන්සර් එකේ තියෙන අය 2% ජීවත් වීමේ සම්භාවිතාවක් තියාගෙන මුළු ලෝකෙම එයාට අවධානය යොමු කරගත්තා. මේ වගේ ජීවිතවල අපිට පොඩි අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒ චූටි අවස්ථාව හරි අපි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අපිට. නමුත් ගොඩාක් අයට ඊට වැඩිය විශාල අවස්ථා තියෙනවා. මම අර කිව්වා වගේ රෙඩ් කා තියෙරි එක දවසට රතු වාහන කීයක් දැක්කද කියලා මුදල් ගෙවනවා නම් ඔහු ඒව ఉపచుంటిగా గేల కరగాను. ఇది హెమ వెళ్ళే అప్పుడు ఉపచుంటి ఇస్తామై తిని ఇది మే వెళ్ళావే మే గుడా విశేషంగా తో శ్రీలాంకకి అంట విశాల డిసాస్టేక ఇన్నే ఓంగే జీవితవల గుడాక్ మోటివేషన్ కి అవశ్యై మా ఓం తత్ కియాన్ని ఏ వగేమ నవిశలాంతే విధన శ్రీలాంక తత్ కియాన్ని అపే జీవితవల అపిట హెమ దేమ హెమ వేదనావ దెన్ని అపి వినాశకరాన్ని మే అపి మే హెమ దేమ ఉపేక్షా సాగతో బలల అపి మే అరణ దొర హోయాగత్తన అపే జీవితే అనివార్యం సార్థకత్తెక్కడ అన్న పులా నిరోసి. థ్యాంక్ యూ, థ్యాంక్ యూ, థ్యాంక్ యూ.
ඉතින් අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපේනවා ඔබේ ආලින්දයට. එනම් ඊළඟ ඉන්නම් ඔබ සමට සුවදායක රාත්‍රියක්.
Planet FM is a member of Karma, the Community Access Media Alliance. Find out more at cama.nz. The website has loads of information, and thanks to our friends at Meta Digital, it looks great too.
Are you a mum with young children? Feeling exhausted, low in sleep, low in mood?
There is a place you can go.
Try going on safari.
Safari multicultural playgroups are for moms and kids aged 0 to 5, especially anyone from a migrant or refugee background. The playgroups are free to attend. There is a pick-up and drop-off service and even free English classes.
For more information, email safari@belong.org.nz. That's belong, belong.org.nz.
The activities are perfect for preschoolers. Everything from painting,
music time,
craft,
sand pits,
obstacle courses,
story time,
messy play. And it's free.
Nice.
જય સાઈરામ શ્રોતાજનો. દર રવિવારે સવારે 7 વાગે આપ ગુજરાતી ભાષામાં શ્રી સત્ય સાંઈ બાબાની દિવ્ય વાણી સાંભળી શકશો. સત્ય, ધર્મ, શાંતિ અને પ્રેમનો દિવ્ય સંદેશ સાંભળી જીવનને ધન્ય બનાવીએ. આ છે રેડિયો પ્લેનેટ FM 104.6. આ પ્રોગ્રામ ઇન્ટરનેટ વેબસાઇટ www.planetaudio.org.nz/સત્યસાંઈબાબા ઉપર સાંભળી શકશો.
દયા સાગર, કૃપા સાગર.